SBS World News ජාතික සහ අන්තර්ජාතිකව ඔබට වැදගත් වෙන ප්‍රවෘත්ති සනින් සමීප කරයි.
ලොවට මේ වෙනකොට මොන වගේ කාරණාද සිදුවෙමින් පවතින්නේ? අපි කතා බහ කිරීම ආරම්භ කරමු සුපුරුදු පරිදි සිකුරාද දවසේ ලොව වටා විදේශ වෙති සමාලෝචනයෙන්. සුපුරුදු ලෙසින්ම සූදානම් සිටින මාධ්‍යවේදී අමල් ජයසිංහ මහතා ප්‍රංශ ප්‍රවෘත්තිසේවෙන්. ආයුබෝවන් අමල්.
ආයුබෝවන් දිල්රුක්ෂි.
යුක්‍රේනය සහ රුසියාව අතර ඇති වෙලා තියෙන මේ යුද්ධයට විශේෂිත දවසක් වෙනවා අද දවස. අදට දින 100ක් පිරෙනවා මේ සිදුවීම් දාමයට. දින 100ක් පිරෙද්දී රුසියාව මේ යුක්‍රේනයේ අත්පත් කර ගැනීමේ කාර්යාවලියේ කොතරම් දුරකට ගිහිල්ලා දින්නේ කියන කාරණාව සම්බන්ධයෙන් බොහෝ දෙනෙකුගේ අවධානය යොමු වෙලා තියෙනවා. මා කැමති එතනින් වාර්තා වන තොරතුරු වලින් අද සාකච්ඡාවේ මුල්ම කාරණාව විදිහට මේ පිළිබඳව අවධානය යොමු කරන්න.
ඔව් දිලුක්ෂි, මේ වෙනකොට යුක්‍රේනයේ භූමි ප්‍රමාණයෙන් 20%ක් විතර රුසියාව අත්පත් කරගෙන තියෙනවා කියලා තමයි වාර්තා වෙන්නේ. යුක්‍රේනයේ ජනාධිපති ජෙලෙන්ස්කි මේ වෙනකොට ප්‍රකාශ කරලා තියෙනවා රුසියාව ක්‍රමක්‍රමයෙන් තමන්ගේ රටේ භූමිය අත්පත් කර ගැනීම නිසා තමන්ට රටෙන් පහෙන් පංගුවක භූමි ප්‍රමාණයක් දැන් අහිමි වෙලා තියෙනවායි කියලා. තවමත් රුසියාව විශේෂයෙන්ම ඩොන්බාස් ප්‍රදේශයේ ඒ වගේම කාකී කියන වගේ ප්‍රධාන නගර එවැනි ස්ථානවලට දිගින් දිගට ප්‍රහාර එල්ල කරමින් ඒවායේ රුසියාවේ බලය තහවුරු කරගන්න කටයුතු කරනවා කියලා. ඉතින් මේ විදිහට රුසියාව යුක්‍රේනයේ ආක්‍රමණය කළා දින 100 සපිරනවත් එක්කම ඇමරිකාව ප්‍රකාශයට පත් කරා ඔවුන් තවත් ඩොලර් මිලියන 700ක අවියාවිද ලබා දෙන්නට යුක්‍රේනයට සහාය දැක්වීමක් හැටියට තවත් විශාල අවියාවිද ප්‍රමාණයක් යුක්‍රේනයට ලබා දෙන්න ඇමරිකාව එකඟ වුණයි කියලත් ප්‍රකාශ කළා තියෙනවා. මේ අවස්ථාවේදී රුසියාවේ බැලුවොත් රුසියානු හමුදාවට වෙච්ච හානිය පිළිබඳව දැනට රුසියාව පවසලා තියෙන්නේ ඔවුන්ගේ සෙබළුන් 1300ක් විතර මේ යුද්ධයේදී ජීවිතක්ෂයපත් වුණයි කියලා. නමුත් යුක්‍රේනයේ ප්‍රකාශ කරන ඒ සංඛ්‍යාව බොහොම වැඩි. ඔවුන් කියනවා 30,000ක් විතර ඔවුන් ජීවිතක්ෂයට පත් කළයි කියලා. ඒ එක්කම යුක්‍රේන වැසියන් මේ වෙනකොට මිලියන 3කට අධික සංඛ්‍යාවක් සරණාගතයන් හැටියට අසල්වාසී රටවලට රැකවරණය ලබාගෙනත් තියෙනවා.
අපි ඇමරිකාව පිළිබඳව අවධානය යොමු කරමු. ඇමරිකාවේ සිදුවන විටින් විට සිදුවන මේ වෙඩිතබීම් සම්බන්ධව විශාල වශයෙන් කතාබහක් ඇති වුණා මේ පසුගිය සතියේදී සිදු වුණු අවාසනාවන්ත සිදුවීම නිසා. පාසලකට ඇතුළු වුණු පුද්ගලයෙක් ළමයින් 19ක් සහ තවත් පුද්ගලයන් 2 දෙනෙකුද ඇතුළු පුද්ගලයන් 21 දෙනෙකු ඝාතනය කිරීමේ සිදුවීම පිළිබඳව අපි සාකච්ඡා කළා. ඊට පස්සේ අපි එතනදී සඳහන් කිරීමක් කළා, ඔබට මතක ඇති මේ ඇමරිකාවේ තියෙන මේ ගිනියාවි සම්බන්ධව තියෙන ප්‍රතිපත්තිය. එතකොට රිපබ්ලිකන් පක්ෂය එම නීති වෙනස් කිරීමට දක්වන්නව අකමැත්ත පිළිබඳව අපි එහිදී සාකච්ඡා කළා. දැන් තත්වය ආකාරයෙන් තියෙන අතරතුරේදී ඔක්ලහෝමාවලදී තවත් වෙඩිතැබීමක් පිළිබඳව වාර්තා වුණා මේ දින කිහිපයකට කලින්. දැන් එතනදී මේ පිළිබඳව තියෙන අවධානය සාකච්ඡාව රටේ වැසියන්ගේ තියෙන උද්ඝෝෂණ මේ සම්බන්ධව තවදුරටත් වර්ධනය වෙලා කියලායි අපිට වාර්තා වන්නේ. අමල්, මේ ඇමරිකාවේ තියෙන ගිනියාවි සම්බන්ධ ප්‍රතිපත්ති වෙනස් වන්නට යාවිද මේ සිදුවීමත් සමගම, මේ අලුත් සිදුවීමත් සමගම? අලුත් සිදුවීම් පිළිබඳව ටිකක් කතාබහ කරලම මේ සම්බන්ධව තොරතුරු ඔබෙන් කෙටියෙන් විමසා දැනගන්නට කැමතියි.
ඔව් නිර්ලක්ෂ්‍ය, මෙතන මේ ඔක්ලහෝමා රෝහලකට පුද්ගලයෙක් ඇතුල් වෙලා ඒ ඔහු තුවක්කුවකුයි ඒ වගේම මන්න පීයක් අරගෙන තමයි මේ රෝහලට ඇතුල් වෙලා තිබුණේ. එතනදී ඔහු වෛද්‍යවරුන් 2 දෙනෙකුත් තවත් මේ රෝහලේ රෝගියෙකුටත් වෙඩි තියලා ඝාතනය කරලා තියෙනවා. පසුව ඔහු තමන්ගේ තුවක්කුවෙන් වෙඩි තියාගෙන සිය දෙවි නසාගෙන තියෙනවා. ඉතින් මේ සිද්ධියේදී 4 දෙනෙක් ජීවිතක්ෂයට පත් වෙලා තියෙනවා. මේක තමයි බදාදා සිදුවෙච්ච අලුත්ම ගිනියවියක් එක්ක ඇතිවෙච්ච සිද්ධිය ඇමරිකාවේ ඔක්ලහෝමා නගරේ. මේකත් එක්කල දිරිලුක්ෂි යම්කිසි විදිහකට ඇමරිකාවේ කොංග්‍රස් මණ්ඩලයේ තමන් මෙතෙක්කල් දරපු ඒ අවියායුධ සම්බන්ධයෙන් මතය යම්කිසි විදිහකට වෙනස් වෙන ස්වරූපයක් දකින්නට තියෙනවා කියලා ඇමරිකාවෙන් වාර්තා වෙනවා. විශේෂයෙන්ම රිපබ්ලිකන් පක්ෂයේ කොංග්‍රස් සභිකයන් 10 දෙනෙක් මේ වෙනකොට ඩෙමොක්‍රටික් පක්ෂත් එක්කලා සාකච්ඡා ආරම්භ කළා තියෙනවා කියනවා මේ ගිනි අවි සීමා කිරීම පිළිබඳ එකඟතාවයක් ඇති කරගන්නට. ඉතින් ඇමරිකාවේ ඔවුන්ගේ විවස්ථාවෙන් අපි කියන මේ දෙවෙනි විවස්ථා සංශෝධනයෙන් ඇමරිකානු පුරවැසියන්ට අවි ආයුධ තබා ගැනීමට ලබා දීලා තියෙන අයිතිය වෙනස් කිරීමට විශේෂයෙන්ම රිපබ්ලිකන් පක්ෂය ඉතාමත්ම අකමැත්තෙන් ඉන්නේ. ඒකට ඔවුන්ගේ විශාල ප්‍රතිරෝධයක් තියෙනවා. නමුත් මේ විදිහට දිගින් දිගටම දිනපතා වාගේ මේ විදිහට අවි ආයුධ අරගෙන අනෙකුත් පුද්ගලයන් ඝාතනය කරන සිද්ධීන් වාර්තා වීමත් එක්කලා මේ අවස්ථාවේදී රිපබ්ලිකන් පක්ෂයේ සුළු පිරිසක් එකඟතාවයකට ඇවිල්ලා තියෙනවායි කියලා වාර්තා වෙනවා. දැනට තියෙන නීති යම් කිසි විදිහකට වෙනස් කරන්නට ඕන. විශේෂයෙන්ම පුද්ගලයන් අවි ආයුධ මිලදී ගැනීමේදී ඔවුන්ගේ මානසික තත්ත්වය පරීක්ෂා කිරීම, ඒ වගේම ඔවුන්ට මීට කලින් පෙරවැරදි තියෙනවද ඔවුන් පිළිබඳ යම් කිසි සොයා බැලීමක් කිරීම, අන්න එවැනි කාරණා ඇතුළත් කරන්නට අවි ආයුධයක් මිලදී ගැනීමට ඒවා පූර්ව කොන්දේසි බවට පත් කරන්නට දැන් මේ වෙනකොට සාකච්ඡාවක් පැවැත්වෙනවා කියලා වාර්තා වෙනවා. මේක තමයි ඇමරිකාවේ ප්‍රථම වතාවට කොංග්‍රස් මණ්ඩලයේ මෙතරම් විශාල රිපබ්ලිකන් පක්ෂයේ සමාජිකයන් පිරිසකගේ සහය ඇතිව මේ කටයුත්ත සිද්ධ වෙන්නේ කියලා වාර්තා වෙනවා. ඉතින් මේක බොහෝ විට ඉතාමත් සුබ දෙයක් හැටියට ඇමරිකාවේ අය දකිනවා. විශේෂයෙන් මේ අවි ආයුධ සීමා කිරීම, එම නැත්නම් අවි ආයුධ වලින් ඇතිවෙන මෙවැනි ඝාතන යම් මට්ටමකට අඩු කර ගැනීමේ පියවරක් හැටියට, එක හොඳ දෙයක් හැටියට තමයි මේ වෙනකොට ඇමරිකාවෙන් වාර්තා වෙන්නේ.
බ්‍රිතාන්‍ය කිරීටය සම්බන්ධව මේ වෙනකොට බොහෝ දෙනෙකුගේ අවධානයට ලක් වෙලා තියෙනවා. කාලයක් ලොව පාලනය කරපු හිරු නොබසින අධිරාජ්‍ය විදිහට නම් දරපු බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයේ අධිරාජිනිය දෙවන එලිසබෙත් මහරජිනගේ සේවා කාලයට වසර 70ක් සම්පූර්ණ වීම නිමිත්තෙන් බ්‍රිතාන්‍ය පැත්තෙන් මේ උත්කර්ෂවත් අන්දමින් සමරමින් තියෙනවායි කියලායි අපිට වාර්තාවන්නේ. අමල්, ඒ පැත්තෙන් මොනවද වාර්තාවන තොරතුරු?
ඔව් දිලක්ෂි, බ්‍රිතාන්‍ය සූදානම් කළ තියෙනවා දින 4ක උත්සව. දැන් ඊයේ දිනේදී තිබුණා විශේෂයෙන්ම හමුදා පෙරට්ටුවක් තිබුණා, ගුවන් පාබල හමුදාවල පෙරට්ටුවක්. එය නැරඹීම සඳහා රැජින බකින්හම් මාලිගාවේ ඉඳලා රජපෞලේ අනෙකුත් උදවිය සමග මේ නැරඹීම සිද්ධ කරා. අද ඇය වෙනුවෙන් තියෙන විශේෂ දේවමෙහයක් තියෙනවා ශාන්ත පාවුලු දේවස්ථානයේ. නමුත් ඊයේ ඇය උත්සවයට සහභාගී වීම නිසා ඇයට තෙහෙට්ටු ගතියක්, එහෙම නැත්නම් මහන්සියක් ඇති වෙච්ච නිසා අද තියෙන දේවමෙහයට ඇයට සහභාගී වීමට හැකියාවක් නැtei කියලා මේ වෙනකොට බකින්හම් මාලිගාව ප්‍රකාශ කරලා තියෙනවා. දැනට අවුරුදු 96ක් වයස ඇති රැජින මේ අවස්ථාවේදී ඇයව නියෝජනය කරන්නේ ඇගේ පුත් ප්‍රින්ස් චාල්ස් කියලා වාර්තා වෙනවා. දැනට අවුරුදු 2කට කලින් බ්‍රිතාන්‍යයෙන් රජපෞලෙන් ඇත්තටම වෙන් වෙලා ගිය හැරි සහ මේගන් යුවළ ඔවුන් නැවතත් එංගලන්තයට ඇවිල්ලා තම මිත්තණියගේ මේ 70 වෙනි ජුබිලි, එහෙම නැත්නම් ඇය රැජින බවට පත් වෙලා අවුරුදු 70ක මේ සමරන අවස්ථාවට සහභාගී වුණා. ඒ එක්කම තව දින දෙකක් මේ උත්සව පැවැත්වීමට සූදානම් කරලා තියෙනවා. ඉතින් ඇයගේ සෞඛ්‍ය තත්ත්වය සලකා බලලා ඇය අද දිනට නියමිත ඒ උත්සව වලින් ඈත් වෙලා, එහෙම නැත්නම් ඒවට සහභාගී නොවී ඉන්නවා කියලා තමයි ප්‍රකාශ කරලා තියෙන්නේ.
ඒ වගේම මේ රජිනගේ උපන්දිනය පිළිබඳවත් අපිට අමතක කරන්න බෑ. ඇයට දැන් මේ වෙනකොට වසර 96ක් කියලාත් වාර්තා වෙනවා නේද අමල්?
ඔව්, අතරම මේකේ තව විශේෂ කාරණාවක් තියෙනවා දිලුක්ෂ. ඇය ඇත්තටම ඇයගේ උපන්දිනය හැටියට තියෙන්නේ අප්‍රේල් 21. නමුත් නිල වශයෙන් මේ උපන්දිනය සමරන්නේ ජූනි මාසේ 11 වෙනිදා බ්‍රිතාන්‍යයේ. නමුත් අනෙකුත් සමහර මේ පොදුරාජ්‍ය මණ්ඩලයේ රටවල් වල එක එක දවස් වලට මේ දිනය සමරන විදියට තමයි තියෙන්නේ. නමුත් ඇයිගේ නියම උපන්දිනය 96 වෙනි උපන්දිනය සැමරුවේ අප්‍රේල් මාසේ 21 වෙනිදා. නමුත් නිල වශයෙන් උපන්දින උත්සවය ගන්නෙ මේ මාසේ. ඒකත් පොදුරාජ්‍ය මණ්ඩලයේ රටවල් 54 එක එක දවස් වලට තමයි ඇයිගේ උපන්දිනය සමරන්නේ.
ඔව්, ඔබ දන්නවා මේ වෙනකොට රජිනගේ උපන්දිනය වෙනුවෙන් ඔස්ට්‍රේලියාවේ ලබා දෙනේ රජයේ නිවාඩුව, පොදු නිවාඩුව බොහොම ආසන්නයි භුක්ති විඳින්නට බොහෝ ප්‍රාන්තවල වැසියන්ට. මීළඟ සතියේ එළඹෙන ජූනි මාසේ 13 වන සඳුදා එදාට ප්‍රාන්ත කීපයක සහ ටෙරිටරි දෙකේම මේ සඳහා නිවාඩු ලබා දෙනවා. ඔස්ට්‍රේලියන් කැපිටල් ටෙරිටරියටත්, නෝර්දර්න් ටෙරිටරියටත්, ඒ වගේම නිව් සවුත් වේල්ස්, දකුණු ඔස්ට්‍රේලියාව, තස්මේනියාව සහ වික්ටෝරියාව කියන ප්‍රාන්තවලට රජයේ නිවාඩු දවසක්. රජිනගේ උපන්දිනය වෙනුවෙන් ගැලපෙන ඒ රජයේ නිවාඩුව භුක්ති විඳිනවා බටහිර ඔස්ට්‍රේලියාව සැප්තැම්බර් මාසේ 26 වන සඳුදා, එතකොට ඔක්තෝබර් මාසේ 3 වන සඳුදා මේ නිවාඩුව භුක්ති විඳිනවා ක්වීන්ස්ලන්ත ප්‍රාන්තය. ඉතින් එයත් අපි මේ අවස්ථාවේදී මතක් කර සිටිනවා. අපිට බොහොම අවාසනාවන්ත සිදුවීමක් නේපාලයේ පැත්තෙන් වාර්තා වෙනවා. හිමාලය කඳුවැටිය ආසන්නයේදී මගී ගුවන් යානයක් කඩා වැටීමෙන් එහි සිටි පුද්ගලයන් සියලු දෙනාම මිය ගියා. මේ අවාසනාවන්ත සිදුවීම සම්බන්ධව වන අලුත්ම තොරතුරු විදිහට මොනවද අපිට වාර්තා වෙන්නේ? යම
දිල්ලුක්ෂි, මේ ගුවන් යානයේ 22 පුද්ගලයන් 22 හිටියා කාර්ය මණ්ඩලය ඇතුළුව. මේ වෙනකොට ඔවුන්ගේ සියලුම මලසිරුරු සොයාගෙන තියෙනවා. මේ ගුවන් යානයේ තිබිච්ච අපි කියන මේ කළු පෙට්ටි හොඳ බ්ලැක් බොක්ස් එක, ඒකත් දැන් සොයාගෙන තියෙනවා. නමුත් තවමත් ඇයි කුමන හේතුවක් නිසාද මේ ගුවන් යානය කඩා වැටුනේ කියන කාරණාව තවමත් විමර්ශනය වෙමින් තියෙනවා. මේ සිද්ධියත් එක්කලා නේපාලය ඔවුන්ගේ ගුවන් ගමන් සම්බන්ධයෙන් තිබිච්ච ඒ නීති රීති තවත් දැඩි කරලා තියෙන මේ අවස්ථාවේදී නේපාලය තුල පියාසර කරන ඒ ගුවන් යානාවලට තිබිය යුතු ආරක්ෂක කටයුතු සම්බන්ධයෙන් ඒ වගේ ඒ ගුවන් යානාවල යාන්ත්‍රික තත්ත්වය පිළිබඳ දැරට තිබුණට වඩා දැඩි පරීක්ෂණවලට ලක් කරන්නට ඔවුන් තීන්දුව කළා තියෙනවා. මොකද මේ නේපාලයේ තියෙන ගුවන් යානාවල දිල්රුක්ෂි තියෙන තත්ත්වය අනුව මේ වෙනකොට කිසිම නේපාල ජාතික ගුවන් සමාගමකට යුරෝපයේ ගුවන් පතයට ඇතුළු වීමත් තහනම් කළ තියෙනවා. ඒතරම් දුර්වල ගුවන් ගමන් වාර්තාවක් තමයි මේ වෙනකොට නේපාලයේ ගුවන් සමාගම් වලට තියෙන්නේ. මේ මීට කලින් අවස්ථාවලදී මේ ගුවන් යානාවල කාර්මික දෝෂ නිසා බොහෝ අවස්ථාවලදී මේ ගුවන් යානා කඳු වැටි වලට ගැටිලා ඒ අනතුරු සිද්ධ වෙලා තියෙනවා. ඉතින් නේපාලය දිගින් දිගටම මෙවැනි අනතුරු තිබීම නිසා අද ලෝකේ ගුවන් ගමන් සඳහා ඉතාමත්ම අන්තරාදායක රටක් හැටියට නේපාලය මේ වෙනකොට නම් කරලා තියෙනවා.
අමල් සූතිය පළ කරමින් එහෙමනම් ඔබට සමුදෙනා බොහොම ස්තුතියි ලෝකේ වටාලු තොරතුරු රැගෙන ආවට. අපි එහෙමනම් මේ විශේෂංගෙන් හමු වෙමු ලබන සතියේ සිකුරාදා. එතෙක් ඔබට ආයුබෝවන්.
ආයුබෝවන් දිනුම්.